ගරු මහින්ද අමරවිර ඇමතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද වැදගත් පනතක් පිළිබඳව ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳව විවාදය සිදුවෙන වෙලාවේ මං වචන ස්වල්පයක් කතා කළ යුතු වෙනවා. මේ මත්තල පිළිබඳවම කතාවුන් නිසා මේ කාරණය සම්බන්ධව දිගින් දිගටම මාධ්‍යත් ඒ වගේම පාර්ලිමේන්තුවෙත් විවිධ අවස්ථාවන් වලදී විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් යන නිසා එය නිවැරදි කළ යුතු වෙනවා. එකක් මේ අමාත්‍යංශය නිමල් සිරිපාල සිල් ඇමැතිතුමා තමයි මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව තිබෙන මේ අමාත්‍යංශය අමාත්‍යවරයා විදියට කටයුතු කරන්නේ. මේ වන විට කිසිදු ආකාරයක මත්තල ගුවන්තොටුපළ විකිණීම සම්බන්ධව හෝ ඒ ආකාරයේ සමාගමක් ලබා ගැනීම සම්බන්ධව එකඟතාවයකට ඇවිල්ලා නැහැ. එතුමා පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කළා, අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමක් කළා තියෙනවා. මත්තල ගුවන්තොටුපළ පාඩුදායක විදියට පවත්වගෙන යන්නේ ඒ ලැබෙන ආදායමේ පඩි ගෙවා ගන්නවත් මදි තරමට යන්නේ. ඒ වගේම විශාල ණය මුදලක් ගෙවිය යුතු නිසාත් මේ ගුවන් යානා එම ගුවන් පතයට සහ ගුවන් තොටුපළට නොපැමිණෙන නිසාත් මේ ප්‍රයෝජනයට ගැනීම සඳහා ආයෝජකයෙකු සොයා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව විතරක් එතුමා කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා තිබෙනවා. ඊට අතිරේකව කිසිදු කොම්පැනියකට හෝ සමාගමකට හෝ කාටවත් දෙන්නවත් විකුණන්නවත් එහෙම කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. මෙවන් පසුබිමක තමයි සම්පූර්ණ ජනතාව මුලා කරලා මේ උද්ඝෝෂණයක් නිර්මාණය කරන්න. අක්කර 35,000ක් හම්බන්තොට විදේශිකයන්ට විකුණනවා කියලා සම්පූර්ණ බොරුවක් කියමින් ජනතාව මුලා කරන්න කටයුතු කරා. ඒ වගේ මේ උද්ඝෝෂණයේ පිටුපස සම්පූර්ණ තියෙන්නේ දේශපාලන න්‍යායපත්‍රයක් කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනේ යම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ධනයත් එක්ක, ඒ කියන්නේ තවත් විදියකට කිව්වොත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු මැතිවරණේ, මොකද මම මේක කියන්න යන්නේ මේ උද්ඝෝෂණයේදී සම්පූර්ණ ඉලක්ක උනේ මම, මේ පඹය පුච්චන්නේ මගේ, ඒ වගේම පින්තූර මගේ, ඒ වගේම මට තමයි විරෝධතාවය. මම ගුවන් සේවා ඇමතිත් නෙවෙයි, මම ආරක්ෂක ඇමතිත් නෙවෙයි, මම වෙනත් මේ පොලිසිය භාර ඇමතිත් නෙවෙයි. නමුත් මෙතන මොකද්ද වුනේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මගේ මැතිවරණ හිටියේ මන්ත්‍රීවරු 4 දෙනෙක් විතරයි මට හිටියේ. නමුත් අද වෙනකොට ඔය කණ්ඩායම්වල ඉඳපු ප්‍රබල මන්ත්‍රීවරු 27 දෙනෙක් මාත් එක්ක අද වෙනකොට එකතු වෙලා තියෙනවා. මේ පසුගිය දිනවල දිනෙන් දින එකතු වීමක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෙර තිබූ තත්ත්වයට වඩා ජනතාවගේ ආකර්ෂණයක් අද ඇවිල්ලා තියෙනවා. අපේ සාකා සමිතිවලට අපිට පාක්ෂිකයන් එකතු වෙනකොට මේකට කල්පනා කරා විරෝධතාවයක් පවත්තන්න. මේකට හදාගත්ත කතන්දරයක් ඒ තමයි මත්තල විකුණනවා. මත්තල විකුණනවා. මේ නිමල් සිරිපාල ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලිව කිව්වා මත්තල පිළිබඳව. කිසිදු ආකාරයක එහෙම කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. මේ බැලුවේ මිනිස්සු ටික පාරට ගෙනහිල්ලා මෙතන වෙඩි තියලා මොකක් හරි සිදුවීමක් ඇති කරලා මිනිහෙක් මරා ගන්න පුළුවන්ද කියලා බලන්න. අවසානයේ මේව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණා. ඒකටත් ආයේ ඇඳගත්තා මගේ නම. මම මැදිහත් උනායි කියලා. මම පොලිස් ඇමතිද? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මගේ දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය මේ වගේ පහත් මට්ටමට බංකොලොත් මට්ටමට වැටෙන දේශපාලනයක් නෙමෙයි. මන්ත්‍රීවරු හිරබත් කවන් නැත්නම් හිරගෙවල් වලට යවලා සතුටු වෙන දේශපාලනයක් මගේ නැහැ. එහෙම දේශපාලනයක් මම මෙතෙක් හදාගත්තෙත් නැහැ. ඒ නිසා තමයි මොනතරම් බාධක ආවත් කවුරු ඡන්දය දෙන්න එපා කිව්වත් මේ පහුගිය ඡන්ද මට ජයග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබුණේ. හැමදාම මට මේ පාර්ලිමේන්තුව ඒ අවස්ථාවෙ ඉන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව උදව් කරේ මේ වගේ පලිගැනීම් වලට හෝ දේශයෙන් කටයුතු කිරීම වලට නෙමෙයි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ විශ්වාසය තිබුණු නිසා. ඒ ජනතාවට විශ්වාසයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන මත්තල ගුවන්තොටුපළ එහෙම විකිණීමකට එන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි කොච්චර සංවිධානය කරත් ලංකාවේ හැමතැනින්ම ගෙනාවත් 1000ක සෙනග ගෙන්න ගන්න බැරි වුණේ. ඒක සඳහන් කරන්න ඕන. ඒ වගේම දැන් ඊයේ දිනේ මන්ත්‍රීවරුන්ට ඇප ලැබුණා. දැන් එතකොට මන්ත්‍රීවරු හිරේ දාන්නවම සම්බන්ධ වුණා නම් ඇප දෙන්නත් මම සම්බන්ධ වෙන්න එපායි. එහෙම කියන්න බෑ. නමුත් ඒකෙදිත් මොකද්ද කිව්වේ එළියට ඇවිල්ලා. එළියට ඇවිල්ලා කිව්වා සන්දානේ ලේකම්වරයා අමරවීර ලියුමක් කියවලා තිබුණා කිව්වා ඇප දීමට විරුද්ධව කියලා. මේක සම්පූර්ණ පට්ටපල් බොරුවක්. මම ළඟ තියෙනවා ඒ ලියුම.
මේ ලියුම එවලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන් වික්‍රමසිංහ කියලා මහත්තයෙක් එවලා තියෙන්නේ. මම මේ වෙනුවෙන් මාධ්‍යවල ඒ අදහස් ඉදිරිපත් කර නීතිඥවරුන්ටත් ඒ වගේම දේශපාලඥයන්ටත් එරෙහිව අනිවාර්යයෙන්ම ඊළඟ කාල පරිච්ඡේදය තුල නඩුමගට යන්න තීන්දුව කරනවායි කියන එකත් මම පැහැදිලිව කියනවා. මොකද්ද මේ බංකොලොත් දේශපාලනේ? කොතනින්ද මේව නවතින්නේ? මොනවාද ඉලක්ක? අද එතකොට මේ අයට ඉන්න ප්‍රධාන හතුරා මහින්දමරවීරද? මේ බහත් පහත් දේශපාලනේ, මේ බංකොලොත් දේශපාලනේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාව පිළිගන්නේ නැති බව අපි දන්නවා. නමුත් රටේ ජනතාව අතර මතයක් ගොඩනගන්න යනවා අපි මේ වැරදි ක්‍රියාවන්ට වලට සම්බන්ධ වෙනවා කියලා. මගේ ළඟ තියෙන මේ ලිපිය. මම මේ ලිපිය සභාගත කරන මේක පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා වෙනුවෙන් තමයි කුමාරසිංහ කියලා මහත්මයෙක් යවල තියෙන්නේ. මේ පාර්ලිමේන්තු වෙන ප්‍රොටෝකෝල් ඔෆිස තමයි යවල තියෙන්නේ. මේක මුවා කරගෙන මේ ලිපිය පෙන්නගෙන තමයි ඊයේ දවසේ මේක ගැන කියලා තමයි කිව්වේ අමරවීර සන්ධාන ලේකම්වරයා මේ අපදීමට විරුද්ධව කටයුතු කරා කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නාමල් මන්ත්‍රීතුමාගේ හෘද සාක්ෂිය දන්නවා ඇති. මේ ආණ්ඩුව පෙළුණාට පස්සේ එතුමා වෙනුවෙනුත් එතුමාගේ පවුල වෙනුවෙනුත් මම කරපු කාර්යභාරයන්, මට මොන දේවල් කරා වුණත් මම ඒවා හිත් තුල රඳවගත්තු කෙනෙක් නෙමෙයි. අපි හැම වෙලාවෙම හිතන්නේ වැරදි 100ක් කරත් මිනිස්සෙක් එක හොඳක් හරි කළා තියෙන නම් ඒ හොඳ පිළිබඳව කතා කරන්නත් ඒ හොඳට ප්‍රතිචාර දක්වන්නත් ඕන කියන මතේ ඉන්න කෙනෙක් මම. ඒ නිසා තමයි මොන ප්‍රශ්න මැද්දේ වුණත් ඒ සියලු දේවල් අපි පැත්තක තියලා ඒ නාමල් රාජපක්ෂ මන්තුම ඇතුළු ඒ අයට සිදුවෙන්න ගිය සමහර කාරණාවලදී මම මගේ මැදිහත් වීම ලබා දුන්නේ අවංකම ඒ අයට ඒ කටයුතු කරන්න. එහෙම නැත්නම් මේ වගේ මේ උද්ඝෝෂණයක් නැත්නම් වෙනත් ක්‍රියාවකදී හිරගෙවල් වලට යවන්න හෝ පොලිසිය වලට කතා කරන්න මම කටයුතු කරන කෙනෙක් නෙමෙයි. මම කවදාවත් ඒ වගේ බාල මට්ටමට ඒ වගේ දෙකේ මට්ටමට වැටලා දේශපාලනය කරපු නෙමෙයි කෙනෙක් නෙමෙයි කියන එක නැවත සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම මේ කටයුත්ත වගේම අපි හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාව විදියට මා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කේ ඉඩකඩම් හෝ දේපළ විකිණන අවස්ථා, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාවට අවාසනාවක් අවස්ථාවක් සිද්ධ වුණොත් අපිට මේ තනතුරු ලොකු වෙන්නේ නැහැ. අපි මේ තනතුරු වල ඉන්න මොන කියන මතේ ආපු කට්ටිය නෙමෙයි. මම ආණ්ඩු පක්ෂේ ඉඳලා තියෙනවා, විරුද්ධ පක්ෂේ ඉඳලා තියෙනවා, මේ දේශපාලනේ විවිධ අංශවලට අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපිට හෙටත් මන්ත්‍රීවරයෙක් වෙලා විදියට ඉන්න එක අපහසුතාවයක් නැහැ. ඒ වගේම මන්ත්‍රී ධූර නැතුව ගෙදරට වෙලා ඉන්න උනත් පුළුවන් කමිට අපිට තියෙනවායි කියන එක අපි පැහැදිලිව කියලා. මේ දේශපාලනේ අපි ගොඩනගාගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කේ රටේ ජනතාව විතරයි. අපිට ඒක තමයි අපි බය නැතුව කතා කරන්න ඕනම තැනක ඉඳගෙන මේ දේශපාලනේ පිරිසුදු දේශපාලනයක් පිළිබඳව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ අලුත් මාවතකට අද මේ රට ගෙනියනවා. ඒ තමයි පිරිසුදු පක්ෂයක් ගොඩනගන්න, ඒ වගේම පිරිසුදු ආණ්ඩුවක් ගොඩනගන්න එතුමාගේ උනන්දුවක් කැපවීමක් තියෙනවා. ඒ ඔස්සේ තමයි එතුමා කටයුතු කරන්නේ. ඒ අවස්ථාවේදී අපි කියනවා මේ රටේ දේපළ විදේශිකයන්ට හෝ දේශිකයන්ට විකුණන්න නෙමෙයි අපිට අවශ්‍ය සම්වර්ධනය කරන්න. අපේ ශබ්දකෝෂයේ තිබුණා රජයේ ඉඩම් විකිණීම පිළිබඳව. ඒ ශබ්දකෝෂයේ තිබුණු වචනය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවසන් කරා. ඒ තමයි අවසාන විකිණීම තිබුණේ මේ රටේ ශැංග්‍රිලා හෝටලයේ විකිණීම. ශැංග්‍රිලා හෝටලයේ විකුණන එක නවත්තන්න එතුමාට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක සම්පූර්ණ විකුණලා අවසන්. ඒ වගේම පෝට් සිටි එක සම්පූර්ණ සින්නක්කර අයිතියට ලබා දීලා තිබුණා. ඒ පිළිබඳව ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඒ වගේම අපේ කැබිනට් මණ්ඩලය දිගින් දිගට සාකච්ඡා කළා. විකිණීම බද්දක් දක්වා හරවගත්තා විතරක් නෙමෙයි, ඉතින්ින් පස්සේ අපි තීන්දුවක් ගත්තා කිසිදු ආකාරයක ඉඩම් විකිණීමත් රජය විදේශිකයන්ට විශේෂයෙන්ම නොකළ යුතුයි කියලා. ඒ වගේ මේකෙන් අදහස් කරන්නේ නැහැ ආයෝජන ගේන්න ඕන නැහැ කියලා. මේ රටේ ආයෝජන ගේන්න ඕන, මේ රටේ හම්බන්තොට දිස්ත්‍රික්කේ අපි වරාය සම්වර්ධනය කරන්න ඕන, කර්මාන්ත අපි ඇති කරන්න ඕන, ඒ වගේම රැකියා නිර්මාණය කරන්න ඕන, රට තුලටම ආයෝජන ගේන්න කියන එකේ අපි ඉතාමත් පැහැදිලිව ඉන්නවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න කැමති දේශපාලන වෛරයෙන් කටයුතු කරන්න අපිට උවමනාවක් නැහැ. ඒ වගේම වෛරී සහගත දේශපාලනයක් තුලින් කවදාවත් ඒ ප්‍රශ්න විසඳ ගන්න බැරියයි කියන එක අපි හොඳටම දන්නවා. ඒ වගේම දේශපාලන වශයෙන් පරිගැනීමෙන් කිසිදු ආකාරයක ඒක කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයෙකුට වාසියක් නොවන බවත් අපි හොඳටම වටහාගෙන තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළ වලට දායක වෙන්න. ඒකෙදි අපි ඉතාමත් පැහැදිලිව කියනවා වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කම තියෙනවා. ඒක ඒ ආණ්ඩුවේ කරාද මේ ආණ්ඩුවේ කරාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මොන ආණ්ඩුවකවත් මහජන නියෝජිතයෙකුට අයිතියක් නැහැ ජනතාවගේ මුදල් වැරදි විදියට පාවිච්චි කරන්න, පරිහරණය කරන්න, ඒ වගේම වංචා කරන්න. එහෙම කළා තියෙනවා නම් ඒවට දඬුවම් ලැබෙන්න ඕන. ඒක දඬුවම් ලැබෙන්න ඊළඟ ආණ්ඩුව එනකන් ඉන්න ඕන නැහැ. තිබෙන ආණ්ඩුව තුලම ඒ වගේ වැරද්දක් වෙලා තියෙනවා නම් දඬුවම් ලබා දීමයි වගකීම සහ යුතුකම වෙන්නේ. ඒක හරියට මේ රජයේ ඉෂ්ට කරන්න කටයුතු කරන බවත් සිහිපත් කරමින් ඔබතුමා මේ ලබා දුන් වෙලාව පිළිබඳවත් අපේ ස්තුතිය උද කරමින් අද මේ වැදගත් විවාදයක් තියෙන වෙලාවේ වුණත් මට මේ කාරණයට අදාළව කතා කරන්න තරම් වෙලාවක් නැහැ. නමුත් ගරු මන්ත්‍රීතුමල්ලා සැලකිය යුතු කාරණා රාශියක් ඉදිරිපත් කරා. මම නැවතත් කියන්නේ මේ වගේ ව්‍යාජ ලියකියුලි පිළිබඳව, ඒ වගේම ව්‍යාජ තොරතුරු, ඒ වගේම ජනමාධ්‍ය වලින් විවිධ විවේචන, ඒ වගේම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ නැතුව සාධාරණ විදියට කල්පනා කළා ඒ තොරතුරු නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමයි වැදගත් වෙන්නේ කියන්නේ.
මන්තුමා කතා කරන්න.
මේ ගරු ඇමතිතුමා දැන් පාර්ලිමේන්තුවෙන් තමයි ලිපිය යවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තුව යවපු ලිපිය තමයි ඔබතුමා ව්‍යාජ ලිපියක් කියන්නේ. ඒක පාර්ලිමේන්තුවෙන් යවපු ලිපිය ඔබතුමා අපි දන්නේ අපි කැමති ඔබතුමාට පුළුවන් නම් ওই ලිපිය කියවනවා නම්. මොකද ওই ලිපිය අපි කිසි කෙනෙක් ඉල්ලපු ලිපියක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් කාගේ හෝ වමනාවට, කවුරුන් හෝගේ වමනාවට ඉල්ලපු ලිපියක්.
නෑ මේකේ ගරු මන්ත්‍රීතුමා මම සඳහන් කරන්න කැමතියි මේ. හරි හරි මම කියන්න. ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ එළියට බැස්ස කට්ටියත් නීතිඥවරුත් කිව්වේ මොකද්ද? සන්ධානේ ලේකම්වරයා මේ හම්බන්තොට ඉන්න අමරවීර තමයි කිව්වා මේ ලියුමක් කියවලා තියෙන්නේ මේ සිරගත කරන්න කියලා. ඒකයි මම කිව්වේ. ඒකයි වැරද්ද. මේ ලියුම ඈ නෑ අධිකරණයේ කිව්වද සන්ධානේ ලේකම් අමරවීර කියලා? අධිකරණය තමුන්නාසේ එහෙම කිව්වනම් මම තමුන්නාසේ අභියෝග කරන පෙන්වන්න කියලා ලියකියවිලි මම ගත්ත වාර්තා සියල්ලම ඒකේ කියලා නැහැ. ඒකේ කියලා තියෙන මේ මෙතන අස්සන තමුන්නාසේ අහගෙන ඉන්න මම ලිපිය කියවන්න. මට ඉල්ලපු එක කවුරුද මම දන්නේ නැහැ. මේක ඉල්ලලා තියෙන්නේ මේ පොලිසියෙන් ඉල්ලලා තියෙන්නේ මේක කියවන්න. හම්බන්තොට මහේස්ත්‍රාත් නඩු අංක දරණ මේ නඩුව තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ විදේශ ගමන් පිළිබඳව කරුණු ඉල්ලා සිටීම සම්බන්ධවයි. මෙම නඩුවට අදාළ පහස සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංචාරය පිළිබඳව මේ විස්තර තියෙන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර. ඒ සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17/1/11 වන දින සිදු කිරීමට තිබෙන පහස සඳහන් සංචාරණ පිළිබඳව තොරතුරු පහත පරිදි වේ. 2017/10/1 වන දින සිදු කිරීමට නිමෙත විදේශ සංචාර පිළිබඳව තව වනතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති අතර එම විදේශ සංචාර පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරන ලද්දක් නොවන බව, පාර්ලිමේන්තුව විසින් මෙම සංචාර සඳහා කිසිදු වියදමක් නොදරන බවද දන්වනු කැමැත්තෙමි. මේකේ තමුන්නාසලට මම කියන්නම් වැරදිච්ච තැන. මේක අස්සම් කළ තියෙන්නේ කොහොමද දන්නවද? පාර්ලිමේන්තුවේ මහලේකම් මෙනුවට පාර්ලිමේන්තු සංධාන ප්‍රධානී ජී.යූ. කුමාරසිංහ මෙන්න මේ සංධාන කෑල්ල තමයි අල්ලලා තියෙන්නේ.
ගරු මන්ත්‍රීවරයා මොකද්ද
ගරු සභාපතිතුමනි, මේ ලිපිය ගැන මෙතුමා නඩු පවරන්න ඕන ඒ පිළිබඳව ප්‍රකාශ කරපු පුද්ගලොට නෙවෙයි, ඒ පිළිබඳව කරුණු දක්වපු රුවන් ගුණසේකර මහත්තයාට. මොකද රුවන් ගුණසේකර මහත්තයා මේ කණ්ඩායම ඉදිරිපත් කරන වෙලාවේ පළවෙනි අවස්ථාවේ ගරු ඇමතුමා වගකීමෙන් කියන්නේ උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ මීට දවස් 6කට ඉස්සෙල් ඉදිරිපත් කරන වෙලාවේ කියපු දේ තමයි සන්ධානේ මහලේකම්වරයා 10 වෙනිදා එවලා තියෙනවා ලිපියක්. මේ තිදෙනා ඇතුළු සම්පත් අතුගෝරල, උපාලි කොඩිකාර ඇතුළු කිසිම කෙනෙක් මේ සංචාරයක් සඳහා ඇතුළත් වෙලා නැහැ. ඒ වගේම මේ විනෝද සාරිකාවක් කියන එක රුවන් ගුණසේකර මහත්තයා කිව්වේ, වෙන කවුරුත් නෙමෙයි. ඕක දෙවනි ලියුම වෙන්න පුළුවන් එමත්තුමා. දෙවනි ලියුම වෙන්න පුළුවන් ඔබතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම ඉන්දියාවේ. මම ඉන්දියාව. ඒකයි මේ මේ වගේ වෛරී දේශපාලනයක් මේක පටන් ගත්තෙම මගේ නම ඇඳගෙන. මම මේ සති ගාන ඇතුළත එකම ලියුමක්වත් සන්ධානේ මහලේකම්වරයා විදියට මේක නෙමෙයි. වෙන කිසිඳු ලියුමක්වත් අත්සන් කළා නැහැ. වෙන කිසිඳු ලියුමක්වත් අත්සන් කළා නැහැ. ඒකයි මම බය නැතුව කිව්වේ ඕන අභියෝගයක් බාර ගන්න මම සූදානම්. ඕන විවාදයකට මේ පිළිබඳව එන්නත් මම සූදානම්. ඔය ඕන කෙනෙක් ඇවිල්ලා මං කැමති පාර්ලිමේන්තුවේ ඕන තැනකදී ඕන නාලිකාවකදී මේ කාරණය සම්බන්ධ විවාද කරන්න. මේකේ මේ ඔක්කොටම වටහා ගන්න බැරි දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි චීෆ් ප්‍රොටෝකෝල් ඔෆිසර් කියන එක. ඒකේ සිංහලෙන් මේක ගහනවා සන්ධානේ, ඒ කියන්නේ සන්ධානේ ලේකම් පාර්ලිමේන්තුව කියලා. පාර්ලිමේන්තු මහලේකම් වෙනුවට දැන් මට සිද්ධ වෙලා තියෙනවා සන්ධානේ මහලේකම් විදියට පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාගෙන් ඉල්ලන්න පාර්ලිමේන්තුවේ ඉන්න සන්ධාන ලේකම්වරයාගේ මේ සන්ධාන ප්‍රධානී ලේකම් කියලත් නෙමෙයි මේක කියලා තියෙන්නේ පාර්ලිමේන්තු සන්ධාන ප්‍රධානී පාර්ලිමේන්තු මහලේකම් වෙනුවට තමයි අස්සම් කරලා ඉවල තියෙන්නේ. මට මේ තනතුර වෙනස් කරන්න කියලා තිල්ලීමක් කරන්න වෙනවා. මේක දිනේ 10:10 නෑ. ඉතින් ඔබ හරි දැන් පොඩක් ඉන්න. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ කාරණා සම්බන්ධව සියල්ල උසාවියේ සටහන් වෙලා තියෙනවා. මම මේ උසාවියෙන් තමයි මේක මේ පාර්ලිමේන්තුවෙන් මම ඉල්ලලා ගත්තේ නෑ. මේකට අවශ්‍ය ලිපි ලේඛන මම අද නීතිඥයෙක් වෙනම යොදවලා, මොකද මම මේකට අධිකරණ ක්‍රියාවලියකට යන්න නිසා මම පාර්ලිමේන්තුවෙන් මේක ඉල්ලලා ගත්තා. මේ උසාවියෙන් මේ අපේ නීතිඥයෙක්වරයෙක්ගෙන් අහරා තමයි ගත්තේ. මේකට අදාළ තිබෙන එකම ලිපිය මේක තියෙන්නේ සන්ධානේ යෝජීව කුමාරසිංහ පාර්ලිමේන්තු සන්ධාන ප්‍රධානී පාර්ලිමේන්තු මහලේකම් වෙනුවට කියලා තමයි අස්සම් කරලා තියෙන්නේ. ඔබතුමාට පැහැදිලි ඇති. ඒ නිසා මේ කොහෙටද මේ යන්නේ? මේ සිද්ධිය මේ කොහෙටද ගෙනියන්න හදන්නේ? මේ මොකද්ද මේ දේශපාලනේ? හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ටික මට එනකොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනකොට, ඒ වගේම ඒ පැත්තේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද ජනතාව වෙනකොට, අපි ප්‍රධාන පෙළේ රැස්වීම් තියෙනකොට, සංවිධානය වෙනකොට, සාකා සමිති හදනකොට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. පොයේදිවත් ඔබතුමා දන්නවා ඉතාමත් පැහැදිලිව හම්බන්තොට මත්තල ගුවන්තොටුපළ විකිණීම සම්බන්ධව කටයුතු කරේ නැහැ. ඒ වගේම ගණන් හිලව් දැන් ඉදිරිපත් කරන බිලියන් ගානට, එහෙම ගණන් හිලව් පිළිබඳව කැබිනට් මණ්ඩලයටවත් ආවේ නැහැ. මම නම් ඔය පිළිබඳව කිසිම සාකච්ඡාවක් දන්නේත් නැහැ. අමාත්‍යවරයා විදියට නිමල් සිරිපාල ඇමතුමා එවපු යෝජනා විතරයි කැබිනට් මණ්ඩලය දන්නේ. මේක පාඩු ලබනවා, මේක දිගින් දිගට ගෙන යාමේ අපහසුතාවය තියෙනවා. ඒ සඳහා ආයෝජකයෙක් සොයාගත යුතු වෙ කියන එක තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ දේශපාලනේ අපිට මං හිතන්නේ මම පැහැදිලිව කියන්න කැමතියි. මම කැමතියි කවුරු හරි මේ පිළිබඳව විවාද කරනවා නම් ඒ විවාදෙටත් එන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ කාරණේට ඉස්සෙල්ලා මම තමුන්නාසිර කියන්න කැමති. මම නාමල් රාජවක්ෂ මන්තුමාගේ හෘද සාක්ෂිය දන්නවා ඇති. එතුමාගේ හෘද සාක්ෂිය දන්නවා ඇති. මේ ආණ්ඩු පෙරලියත් එක්ක ඇති වුණු තත්ත්වයන් තුළ එතුමාගේ පවුලේ අය වෙනුවෙනුත් මට කරන්න පුළුවන් කාර්යයන් මම කරා. ඒවා නැත්තම් මම තමුන්නාසිලා කවුරු හරි නැත්තම් එන්න මම කියන්න. මම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දේවල් කියන්න. මට ඔයත් එක්ක කතා කරන්න නෑ. මට ඔයත් එක්ක කතා කරන්න වැඩක් නෑ. මට වැලි කාර්යයක්වත් මට පස් කාර්යයක්වත් නෑ. මම නාමල් රාජපක්ෂ මන්තුමා කියනවා නම් එහෙම දෙයක් නෑ කියලා මං ඒක එතුමත් එක්ක කතා කරන්න සූදානම්. මම මේ නියෝජිතයොත් එක්ක කතා කරන්න උවමනාවක් නෑ. එතුමා මට කියයි. ඒ වගේම එතුමාගේ පවුලේ අය කියයි අපිට උවමනාවක් නෑ. මේ සමහර අයට උවමනාවක් තියෙනවා. මේවා අපේ පිටින් දාලා මේ ලොක්කොමෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට උවමනාවක් නෑ එහෙම තත්ත්වයක් ඇති කරගන්න. අපිට රාජපක්ෂ පවුලට හිරියර කරන්නවත්, තව කාටවත් හිරියර කරනවත් දේශපාලනය නෙමෙයි අපිට ඕන. අපිට ඕන මේ රටේ පිරිසුදු දේශපාලනයක්, අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෙනියන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න මිසක් වෙනත් කටයුත්තක් නෙමෙයි. ඒ නිසා මේගොල්ලන්ට උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නෑ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මං කැමති මේ සම්බන්ධව දැන් ඔබතුමාලා දෙන්නෙක් කියවන ඉන්දික මන්ත්‍රීතුමත් විජේසේකර මන්ත්‍රීතුමත් කිව්වා මේ ලිපිය සම්බන්ධ වෙනත් මතයක්. ඔබතුමාලා මං සාමාන්‍යයෙන් ওই විවාදවලට යන්නේ නැහැ. නමුත් මං කැමති මේ සම්බන්ධව අවශ්‍ය නම් විවාදයකට එන්න. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අර්ෂද සිල්වා හැමතුමා.
Bawisuti mula asrama roda garu mantri tu mana? Mama hagen hiti apa Ranaveera mantri tu mana? Itamat ma tadat kata agara. Hari, dah, ek iurah mah itu ane.
Haru, amat tu mar katakan.
Hari.
Amat tu mar katakan.
Hari, dah, api make kena katakan tu, thandai. Ini Enisa, me mula asna road mandi tu mana? Mang ahagene hitiya Ranaveera ape mitra mandi tu mah ita, abad mah awe ke sili wa katakan me noe ku dewal kiuwa. Namut me hamban tu ata prasnet tekka matthala prasnet tekka. Mau betulnya ada mata kerana kemati, api wipaksiya menteri baru hati ini inno kota ubatulnya ada parlimen tu hati ena Ranaveera menteri tu ma, api gya meka balan, mukadme benne gila, ubatulnya wiswa sekarang na, api deh beriti iba. Ada, beriti iba. Apa elok kan gya, parlimen tu menteri lah, api. Api bawa maruin, van ni kerana negara, me betulin aje. Api wahana itu kahwa, api vidru kedua, namun, honde, kisi ada benakan, entah macam mana kata tu ikian, epili bandar mana, me periksa negara. Ek hati itu, me danduan nan di lati ena pata pain ane. Nenek family dah lati ene. Namu, dah memai. Eto kota deng me niatya me pelibadan deh, tiennah getalu me prajata antarwade samaje. Eto kota mami kianu utsaah kere hari berdi kere nemai. Mami kianu utsaah kere. Api tak bete deh, api obalah awak-ke, wipakse inno kota, oya matthala guantoto poltama, oya awak-ke ma udgosane kerana sahabat-ke, atwasem udgosane kuteneve, api nikang gya, aji pera manti tu ma, Iran Vikramaratna manti tu ma, mama, oya api hatrapastri gya, hari, etakota api tak salah kupu vidya mamme gya ne, obatu malla nak aurut me, hema gahala bandla me beritian na eluang awi ne. Ini edai adai saya na loko mana sahdi mam hehehe dalat ini ni adikarnya niyoga kah me sambandin ni adikarnya niyoga kah dua kali hehehe dalat ini hari kah mana mana na mama kian ni mama obatumar kian ni rana mino garu mandi tu mama obatumar kian ni api edai wipakse inno kota api tas salah kau bidia kah pota mama matak kalau tu na biterai. Ini me sambandnya yang katakan nak kita, mama ekar niwerdi kiri mak kerana kami tu sebab itu mana? Eta mai bahasa dewa anak kar garu mantu tu mak kira tiye nama me api me UN Electronic Communication Convention ni kita me asangkala naya kira la. China, Sri Lanka apa me asangkala naya kira. Namu tu itu mak yang arta katanya tu berarti. Satu kata apa tamai Sri Lanka, tamai China, Singapura itu tamai istilahnya Asia ini me convention ni kita didas hari Juli masa hari benda asangkala dien meka ratify kala dien ni didas pahalwe Julai masa ate benda ini sa itu ma idripat kerapu tarke niwara dina ini sa apida me adagenala dien niti venas kirim samag sansodana samag apida puluang menawa Antar jale itu, apa sulusa medium permainan, wibawa ayat itu ketukaran. Dan itu mah kelaniya kan kata agara. Dan kelaniya inoanang kauruhari me kuda karmantya keran. Eput gale ata awasanan loko meka itu mah keha, itu mih ke band ho, serva bikunan. Me elektronik panat haraha, eva ata awasta apa laba kan de pulua. Dan Metana api dekka matra me mukad sekolah me mana sekolah dah lehiti? Matra dehi andar sekolah paha wasare lama yavi lehitiya. දැන් මේගොල්ලෝ සමාජයට ඇතුල් වෙනකොට අද තියෙන මේ වාණිජමය වැඩපිළිවෙල නෙමෙයි තව අවුරුදු 10කින් තියෙන්නේ. ඒ කට්ටියට අවශ්‍ය වෙන්නේ මේ අන්තර්ජාලය හරහා e-commerce හරහා මේ සමාජයේ ඒ වැඩ කටයුතු කරන්න. ඉතින් ඒකට අවශ්‍ය වෙන නීති තමයි මේ සංශෝධනය වෙන්නේ. දැන් මම හොයලා බැලුවා මුලාසන අවුරුද්ද මන්ත්‍රීතුමනේ ලංකාවේ e-commerce කරන්නේ දැනට ඩොලර් මිලියන 40ක විතර ප්‍රමාණයක් කියලා තියෙනවා. එතකොට 2020 21 විතර වෙනකොට මේ ඩොලර් මිලියන 40 ඩොලර් මිලියන 400 වගේ දක්වා වැඩි කරන්න අවශ්‍යයි කියලා ඔවුන් කියනවා. ඉතින් ඒ හැකියාව තියෙන්නේ නීති පද්ධතිය රෙගුලාසි නියාමන වෙනස් වෙනවා නම් පමණයි. ඉතින් අත වශයෙන්ම අපේ ICT මේ ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් ඉතාමත්ම මේ දුරදිග බලලා අනාගතය බලලා අවශ්‍ය නීති රෙගුලාසි වෙනස් කරන්න ඒ ගත්ත උත්සාහය අපේ ඇමතුමාට ලේකම්තුමාට සභාපති තියෙන ඇතුළු සියලු දෙනාටම අපේ කෘතඥතාවය මේ අවස්ථාවේදී පිරිනමන්න ඕනේ. දැන් මුලාසනාරූඪ මන්ත්‍රීතුමනේ අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. අන්ටර්වල් සම්බන්ධයන් you know that we established consular services division in the district secretary's office in Jaffna about a year ago. Honorable Mangala Samaraviran and I was also there. Sir, you were there. Chief Minister Vigneswaran was also there. Now what we are trying to do there is instead of asking those people in Jaffna and Mulativu and Vavuniya to come to Colombo to authenticate a document from the Ministry of Foreign Affairs, for them to do it from where they are. And that is the kind of convenience that we are able to create by using electronic commerce, electronic transactions. So what we are now trying to do is to expand it and make sure that it becomes possible for consumers all over the country to be able to authenticate their transactions using electronic signatures. So it expands from what I understand from the lawyers of the agency.
Garu niyojya kathanayaka thuma mulasana karana.
Garu Harsha Mithuma.
What I understand from the lawyers from the AG's department and from the agency is that the expansion of ways in which a transaction can be completed or authenticated. So it can be biometrics, it can be electronic right. signature, it can be some digital code. So it defines or expands the definition of an electronic signature from what I understand. එතකොට මෙතනදී වෙන්නේ අපිට පුළුවන් පොඩි කර්මාන්තයක් කරන කෙනෙක්ට සුළුහා මධ්‍යම පරිමාණයේ පුද්ගලයෙක්ට මාත්‍ර වෙන්න පුළුවන් බදුල්ල වෙන්න පුළුවන් දෙහිඅත්ත කණ්ඩියේ වෙන්න පුළුවන් කුරුණෑගල වෙන්න පුළුවන් බලපිටියේ වෙන්න පුළුවන් තමන්ගේ සේවාව දේශීයව හා විදේශීයව වෙළඳම් කරන්න ඒ අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීම. ඉතින් ඒක තමයි මේ වැඩපිළිවෙලෙන් සිද්ධ වෙන්නේ. දැන් මේ දවස්වල කතා වෙච්ච තවත් කාරණයක් තමයි මගෙන් සමහරු අහන දෙයක් තමයි මේ දැන් PayPal එකෙන් අපිට පුළුවන් ද වෙන ලෝකෙ වෙන රටකට භාණ්ඩයක් විකුණාම ඒකේ මුදල් ලබා ගන්න. ඒතොර දැන් මම ඒක තමයි මේ අපේ ඒ නිලධාරීන්ගේ විමසුවේ ඔවුන් කියන්නේ මේ නීති සංශෝධන හරහා ඒ ක්‍රියාවලිය තවදුරටත් කරන්න පහසු වෙනවා. ඒ එතනට යන ගමන ඉක්මන් වෙනවා කියන එක. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ අද නවීන ලෝකයේ යන මේ ගමනේ පාර්ශවකරුවෙක් වෙන්න. අපිට බෑ හැමදාම අර ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්න අපි ලෝකෙත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි ජාතික ගෙවීම් මේ වේදිකාව ගැනත් මීට කලින් සාකච්ඡා කරේ. එතනදී අපි දන්නවා නොයෙකුත් ප්‍රශ්න වාගයන් පැන නැගුණා. ඉතින් අපි මේ පාර්ලිමේන්තුවේම ඒවට උත්තර දීලා තියෙනවා. අපිට මහා බැංකුව හා සම්බන්ධ වෙලා ඒ ජාතික ගෙවීම් වේදිකාව සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. So Mr. Chairman, the fact of the matter is that by amending such laws, it makes it easier, it makes it more convenient for people around the world to engage in transactions with those in Sri Lanka. And that includes those people who live in Sri Lanka. It makes it convenient. So going from $40 million to $400 million in electronic commerce perhaps will become easier and more attainable with these kinds of amendments to the law, such as the one that is being debated and approved in Parliament today. So this is what I wanted to speak about, Mr. Deputy Chairman. Thank you very much for your time.
ගරු කාංජන විජේසිංහ මහතුමා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද දවසේ ඩිජිටල් තාක්ෂණ පිළිබඳ අමාත්‍යංශයේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිළිබඳ සංශෝධන විවාදයේ අද දවසේ කතාවකට සූදානම් වෙලා සිටියේ නැති වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට පෙර මේ සභාව අමතපු සන්ධානයේ මහලේකම්වරයා මහින්ද අමරියර ඇමතුමා විශේෂයෙන්ම කරුණු කීපයක් ඉදිරිපත් කර සිටියා පහුගිය දවසේ පැවතිච්ච ඒ උද්ඝෝෂණය සම්බන්ධයෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද වෙන විට අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ගණනාවක් මේ අවුරුදු දෙක මුළුල්ලේ බන්ධනාගාරගත කරන්න සිද්ධ කරලා තියෙනවා මේ ආණ්ඩුව විසින්. විශේෂයෙන්ම ජාතික සම්පත් සුරකීමේ ඒ කටයුත්තට නායකත්වය ලබා දීම නිමිති කොටගෙන දැන් පහුගිය සතියේ ඒ සිදුවෙච්ච සිදුවීමේදීත් විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඒ වගේම ඩීවී චානක මන්ත්‍රීතුමා, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඇතුළු මහජන නියෝජිතයන් පමණක් නෙවෙයි ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අහිංසක දෙමව්පියන් දරුවන් 40ක ප්‍රමාණයක් අද දවස වෙන විටත් 32ක ප්‍රමාණයක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. දැන් මේ මහින්ද අමරවීර ඇමතුමා මේ සභාවේදී කියන්න උත්සාහයක් ගත්තා, මේ වරායත් ගුවන්තොටුපළත් කියන කාරණා දෙක බදු දීම එමත්නම් විකිණීම කිසිම ආකාරයකින් සිදු නොවන කටයුත්තක් කියලා. නමුත් අපි පහුගිය කාලේ දිගින් දිගටම මේ ආණ්ඩුව කරන පාර්ශවවල අපි ඒ කැබිනට් පත්‍රිකා වෙන්න පුළුවන්, නැමතනම් විවිධ විවාද වෙන්න පුළුවන්, ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන වෙන්න පුළුවන්, මේ සියලු කරුණු වලින් කියවුනේ හම්බන්තොට වරායත් මත්තල ගුවන්තොටුපළ ඇතුළු ආයතන ගණනාවක් මේ රජයේ සම්පත් විකිණීමට නැත්නම් බදු දීමට කටයුතු කරන්න යොදලා තියෙනවා කියලා. දැන් එතුමා ඒ වගකීම ගන්න නැත්නම් මට විශේෂයෙන් මතක් කරන්න සිද්ධ වෙනවා මේ වෙලාවේ එතුමාගේ අමාත්‍යංශයේ තියෙන මේ වෙලට ලංකාවේ තියෙන දීවර වරාය සියල්ල බදු දීමේ පනත බදු දීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් පහුගිය දවසේ එතුමාගම නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කේ කුඩාවැල්ල, තංගල්ල, හම්බන්තොට දීවර වරාය පමණක් නෙවෙයි මාතර දිස්ත්‍රික්කේ නිල්වැල්ල, සුදුවැල්ල, පුරාණවැල්ල කියන දීවර වරායන් වලට ජර්මානු සමාගමක් කවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බදු දීමේ ක්‍රමවේද යටතේ මේ දීවර වරායන් ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳ පරීක්ෂණයක් පවත්තා. ඒ නිසා එතුමාට කොහොමටත් ගැලවෙන්න විදියක් නැහැ මේ බදු දීමේ කටයුත්තේදී මේ මත්තල ගුවන්තොටුපළ තියෙන නිමල් ශ්‍රීපාල සිල්ලමතුමාගේ අමාත්‍යංශේ නැත්තම් මේ හම්බන්තොට වරාය බදු දීමේ කටයුත්ත කරේ එවකට හිටපු අර්ජුන රන්තුන් ඇමතුමා, නැත්තම් මහින්ද සමරසිංහ දැන් ඉන්න වර්තමාන ඇමතුමාගේ අමාත්‍යංශයෙන් සිදු වෙච්ච ක්‍රමවේදකින් එහෙම කියලා එතුමාට මේකෙන් අත හොද ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. දැන් එතුමා යටතේ තියෙන දීවර අමාත්‍යංශේ මේ වෙන විට ඒ සියලු දීවර වරාය බදු දීමේ ක්‍රමවේද රතුලත් වෙන්න මේ වෙලාවේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා එතුමාට අපි මතක් කරනවා දීවර වරායන් වලට අත තියන්න ආවොත් එහෙම එතුමාට සිද්ධ වෙන්නේ හම්බන්තොටට වැඩිය, මත්තල ගුවන්තොටුපළට වැඩිය, ඊටත් වැඩිය ජන බලවේගයක් හේතු කරලා ලංකාවේ තියෙන දීවර ප්‍රජාව එකතු කරගෙන අපි පාරට බහැලා එදා දවස වෙන විට ලංකාවේ තියෙන දීවර වරායන් අපි ආරක්ෂා කරගැනීමේ ඒ ක්‍රියාවලියට අපි එකතු වෙනවා කියලා. ඒ වගේම පහුගිය දවසේ අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය එතුමාගේ රාජ්‍ය මන්ත්‍රීවරයා හැටියට ඉන්න දිලිප් වේදාරච්ච ඇමතුමාම එතුමා ගැන ඒ සහතිකයක් දුන්නා. වෙන කවුරුවත් දෙන්න ඕනේ නැහැ සහතිකය. එතුමාගේ රාජ්‍ය මන්ත්‍රීතුමා කිව්වා මාධ්‍යට ඇවිල්ලා මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න අමරවීර ඇමතුමා කියලා. ඒ නිසා අද දවසේ තීරුම් යනවා ඒ උද්ඝෝෂණ කරන පිරිස අද දවසෙත් බන්ධනාගාරගත වෙලා ඉන්නේ. අද දවසෙත් ඒ උසාවියට අවශ්‍ය කරුණු ටික සලසන්නේ. අපි දැක්කා පොලිසියේ ඉන්න බොහෝ දෙනෙක් කසරන්ඩලා ඉන්න මේ වෙලාවේ. පොලිසිය රාජකාරී කරන නිලධාරීන් ඔවුන්ට ලැබෙන උපදෙස් අනුව තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ වෙලාවේ කියන්නේ අධිකරණයේ වුණත් තීන්දුව දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ පොලිසිය කරුණු වාර්තා කරන විදියට. ඒ පොලිසියට කරුණු වාර්තා කරන්න ඒ ආකාරයට කරුණු ටික ලබා දෙන්න මූලිකත්වය අරගෙන ඉන්නේ කවුද කියන එක පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මේ වෙලාවේ හොඳටම දන්නවා. ඒ වගේම එතුමා කිව්වා 28 දෙනෙක් මේ වෙලාවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු එකතු වෙලා ඉන්නවා කියලා. අර හර්ෂ සිල්ව ඇමතුමා චෝදනාවක් කරා පහුගිය කාලේ හම්බන්තොට එනකොට මත්තල ගුවන්තොට බලන්න එනකොට අලා පහර දීලා වෙඩි තියන්න හදපු කණ්ඩායමක් හිටියා කියලා. ඒ වෙඩි තියන්න හදපු කණ්ඩායම මෙහෙවුවා කියන එක පිළිබඳව අද දවසේ අපි අහන්න වෙලා තියෙනවා. ඒ කණ්ඩායමේ නියෝජිත තමයි 28 දෙනාගේ කණ්ඩායමේ අද ඉන්නේ කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ නිසා අද දවසේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ මේ අද දවසේ මොන විදියට අපි කතා කරත් අද රටේ සම්පත් ආරක්ෂා කරන්න අපි කොතරම් මුදලක් වෙන් කරත් වැඩක් වෙන්නේ නැහැ. අද රටේ තීන්දුව తీරන ගන්නේ ඒ සම්පත් සියල්ලම අපි විදේශීය රාජ්‍ය වලට නැත්නම් රාජ්‍ය පෞද්ගලික ආයතන වලට විකිණීමේ කටයුත්ත නම් අපි ගෙන යන්නේ මේ පාර්ලිමේන්තු ඇතුලේ ගෙන මොන යෝජනා වුණත් ක්‍රියාත්මක කරත් වැඩක් වෙන්නේ නැහැ කියන එක පළක් වෙන්නේ නැහැ කියන එක මතක් කරමින් විශේෂම නැවත වතාවක් අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දීවර වරායන් පිළිබඳව ගෙන තියෙන තීන්දුව හකුල ගන්න. ලංකාවේ තියෙන සෑම දීවර වරායක් මත ගිහිල්ලා අපි මේ පිරිස එකතු කරලා ලංකාවේ දීවර වරායන් ආරක්ෂා කරගැනීමේ වෙනුවෙනුත් ඊළඟ පියවර අපි තියන්න සූදානම් කියන එක අපි මේ ලෑම මතක් කරනවා.
ගරු විජේපාල හිටියරාජ්මැතිතුමා
උලස්සනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කියලා පර්ණ කතාවක් තියෙනවා ගමි වහරේ. මන් දන්නේ දැන් මේ කතා කරේ මේ රටේ ඉතාමත්ම වැදගත් ඒ වගේම ගරු විදුලි සන්දේ සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය හරෙන් ප්‍රනාන්දු මැතිතුමා විසින් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සංශෝධන පනත් කෙටුම්පත මේ සභාවට ඉදිරිපත් කළා මේ විවාදය යනකොට. මම දන්නේ නැහැ අද ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අමු කැවිලද කියලා. එතුමන්ලා අද තියන්නේ අර ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා බොහොම වේදනාවෙන් ලොකු කෙදවාචකයක් විදියට කතා කරේ. බුදු අම්මෝ කතා කරපු ඇති 2500 ගාන ඉතිහාසය තුල අර ගොංගාඩි ගොල බණ්ඩලා පීර පුරන් අප්පුල වගේ ජාතික වීරයෝ විදියට කතා කරේ. මේ රටේ හොරකම් කළා, තක්කඩිකම් කළා, ඒ වෙනුවෙන් රටක් මං හිතන රාජ්‍යයක් විනාශයටපත් කළා. අර හදවත වගේ තිබිච්ච ගෝල්ඩ් ෆේස් ෆිට්ටනිය සින්නක්කරයට විකුණලා චීනුන්ට සැංගිල්ලා කියන දේ චීනුන්ට විකුණලා අද ලැජ්ජ නැතුව කතා කරනවා. මේ රටේ විකිණීම ගැන විකිණීම සහ බදු දීම කියන වචන දෙක තේරුම් ගන්න බෑ. තමුන්නාන්සලට උත්තර දෙන්න ඕනේ වට. උත්තර දෙන්න ඕන. ඒ නිසා අද එවැනි තත්ත්වයක් යටතේ මං කනගාටු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේවට උත්තර දෙන්න තරම් අපට ඔළුවේ අමාරුවක් නැහැ. මේ අයට ඔළුව අමාරු මේ දෙගොල්ලන්ට. මේක නිසා තමයි ඒ අය මේ විදියට කටයුතු කරේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපි ඉතාමත්ම පැහැදිලිව තාක්ෂණික ලෝකයක ජීවත් වෙන්නේ. සමහරු හිතනවා මේ අවුරුදු 30ක් 40ක් කාලය තුල අපි ඉදිරියට තවත් අවුරුදු 50කට යන්නට ඕන. මහමිත්‍ර සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා දැන් කොහොමද මේ ඩිජිටල් තාක්ෂණය මොනවද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කම්පියුටරයක් නැහැ, ටෙලිෆෝන් එකක් නැහැ, ෆැක්ස් මැෂින් එකක් නැහැ, ග්‍රාම නිලධාරීන්ට මොනවද නොඑක් දේවල් නැහැ කියලා අඩුපාඩුකම් කියනවා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දිවංගත ජනාධිපතිතුමා එදා 1982 කාලේදී මේ පාර්ලිමේන්තුව හැදුවේ මතක තියාගන්න අවුරුදු ගානකට. අද අවුරුදු 36ක් ගිහිල්ලත් මේ පාර්ලිමේන්තුව අලුත් විදියට අපිට කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හැටියට ගෞරවාන්විත කටයුතු කරන්න පුළුවන් තැන. එසම මේ අද පනත් අද සම්මත කරන පනත් මේ හෙට එහෙම නැත්නම් අනිද්දාට නෙමෙයි තවත් දශක ගානකට ඉදිරියට යන්නට පුළුවන්කමක් තිබෙන්නට ඕන. එතුමට මම කියන්න කැමති මේ ආණ්ඩුව හැටියට මේ රටේ රාජ්‍ය පරිපාලනය රාජ්‍ය සේවය ඉතාමත් විධිමත් කරන්න කටයුතු කරලා තිබෙනවා. අද බලන්න අපි වැඩි යෝනේ නැහැ. මේ ආණ්ඩුව අවුරුදු 20ක් හිටියා. මේ රටට මම දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා මේ පාර්ලිමේන්තුවට අඩුතානේ ලැප්ටොප් මේ පරිගණකයක් දෙන්න තරම් ශක්තිමත් උනේ නැහැ. අද අපේ ආණ්ඩුවට පස්සේ තමයි මේ පරිගණක දීලා
පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ට ඕන විදියට අද තමන්ගේ කටයුතු කරන්න කතා කරන්න පුළුවන් අවශ්‍යතා ක්‍රියාත්මක කළදී මහ ලොකුවට අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා තමයි කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද ආරක්ෂා කරන්න බැරි වෙච්ච අය අද කතා කරනවා මේ වගේ තත්ත්වයන් තුල. ඒ විතරක් නෙවෙයි මේ තුලින් අපි ඉතාමත් පැහැදිලිව කියන්නට ඕන අපනයන ආර්ථිකයක් ගොඩනගා ගන්නට මේ රටේ නිෂ්පාදනය විදේශ වෙළඳපොළට විකුණන්නට විදේශ නොයෙක් විදිහේ අපි දන්න වෙනත් ප්‍රදර්ශනවලට ඒ වගේ දේවල් තුලින් අද දකින්න අපි දන්නවා අද ලෝක රටවල් වලට ගියහම අද අපි තාම මේ තාක්ෂ අපිට ආවේ නැහැ අපිට ගෙදර ඉඳන් අපට අවශ්‍ය භාණ්ඩ ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන් අපට අවශ්‍ය භාණ්ඩයේ පිළිබඳ යම්කිසි දැනුමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපිට පරිගණකයේ මාර්ගයෙන් ඒ විදිහට වෙනස් වෙච්ච ලෝකයක් ඇයි මේ වෙනස් වෙන ලෝකයට යන්නට ඉඩකඩ හදනකොට අපේ ඇමතිතුමාලා අද මේවට නොයික් විදිය ගෙනල්ලා අද මේ සභාව නොමග යවමින් තමන්ගේ තිබෙන කුණු ටික නැත්තම් තමන්ගේ තිබෙන මඩ ටික හොදගන්න අද මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන වෙලාවක් බවට පත් වෙලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා අද මේ රටේ විශේෂයෙන්ම එතුමල්ලා සඳහන් කරන කරුණු කාරණා කීපයක් පිළිබඳව අපි සඳහන් කරොත් අපි දන්නවා නිදහසෙන් පස්සේ මේ රටේ 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂ රජය මේ රට ඇති කළ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියත් නිසා තමයි අද මේ රට යම්කිසි වෙනසක් ඇති වෙලා තිබෙන්නේ. එදා අර ලින්ඩේ ඉන්න ගෙම්බෝ වගේ ලෝකයේ පිළිබඳව දැක්කේ නැහැ. ලෝකයේ පිළිබඳ කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒ දවස්වල තිබුණේ නැහැ මේ ඩිජිටල් විශේෂයෙන්ම ඩිජිටල් කරණය වගේ දේවල්. ඒ නිසා අපි බොහෝ විට කටු කරන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් 77න් පස්සේ නිදහස් වෙළඳ ආර්ථික රටාවත් එක්ක මේ රටේ නිදහස් වෙළඳ කලාප ඇති වෙනකොට විදේශ ආයෝජනකෙන් එනකොට මේ රටේ කර්මාන්ත නිෂ්පාදනයන් ඇති වෙනකොට මහවැලිය හැදෙනකොට ඒ වගේම මේ රටේ රූපවාහිනිය තමන්ගේ ගෙදර ආලින්දයට එනකොට දුරකථන එනකොට සෙලියුල දුරකථන එනකොට මේ තමන්ගේ ගෙදරට හොන්ඩ මෝටර් සයිකල් එනකොට ගෙදරට මේ රටේ යම්කිසි වෙනසක් ඇති වුණා. එදා ඉඳලා අද අවුරුදු 40ක් ගිහිල්ලා අද මේ කාල පරිච්ඡේදය දිහා ගත්තම අපි තවමත් මට මතකයි අපේ සිරිදරන් ගරු තියෙන සංවිධානයේ විශේෂයෙන්ම ද්‍රවිඩ සංවිධානයේ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා අවුරුදු 30කින් ආපස්සට ගියා මේ සියල්ල. එහෙනම් අවුරුදු 30කින් ආපස්සට ගිහිපු මේ රටේ මේ වෙනස නැවතවරක් අපි ආපස්සට දාලා අර බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක නැවත ඉස්මතු කරලා ගන්නට ඕන. ඒ තුලින් තවත් ඉදිරි අනාගතයේ මේ රටේ අහිංසක දුක් විඳින මේ රටේ ජනතාවට දමිල වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් ඒ රටේ ජනතාවට ඒක අපි ඇති කරන්නට ස්ථාපිත කරන්නට ඕන. ඒ නිසා තමයි වත්මන් රජය අපි ඒක තේරුම් අරගෙන තියෙනවා. අද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාලට හිතන්න බැරිය කමක් තිබුණට එතුමාලා අපි දන්නවා වැව් දහසක් හදපු අය ඒ වගේම මේ රට ස්වයංපෝෂිත කරපු අය සහල් පිටරටත් යවපු අය කුසිකර්ම ඇමති හැටියට නැතිවීම ගැන මම කනගාටු වෙනවා. ආ ඉන්න අපේ නිහාල් ගලප්පති මැතිතුමා ඔබතුමාට පුළුවන් උත්තර දෙන්න. ඒ වගේ දේවල් කියලා මේවට උත්තර ගන්න නැතුව පැලදොරින් පැනගෙන යනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ රටේ ඒක නිසා තමයි වත්මන් ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් සංකල්පයක් මත විශේෂයෙන්ම අකිල විරාජ් කාර්යවසම් මැතිතුමාගේ ඒ වගේම රාධකෘෂ්ණන් මැතිතුමාගේ ඒ මඟ පෙන්වීම යටතේ මේ රටේ උසස් පෙළ දරුවන් වෙනුවෙන් පරිගණක යන්ත්‍රයක් නැත්නම් ටැප් මේ පරිගණකයක් ලබා දෙන්න කටයුතු කරේ. මේව ගැන හිතුවද?
මේ වෙලාව
වෙනස් 20ක් මේ රට පාලනය කරපු අය මේ ගැන හිතුවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක අපි ලබා දෙන්න කටයුතු කරනවා. සුරක්ෂා කියන රක්ෂණය දෙනකොට කිව්වා ඔවා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. කොහෙද ඇහුවා සල්ලි තිබුණේ? මතක තියාගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ගෙනල්ලා පහුගිය දවසේ සුරක්ෂා රක්ෂණය ලක්ෂ 45ට දෙනකොට මං අහනවා මොනවද කරේ කියලා. කටේ පිට්ටුද කියලා මේව ගැන අගේ කරන්න පුළුවන් කමන්න එක දවසක් කතා කරලා කිව්වේ නෑ. මේ රටේ අහිංසක දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතාමත්ම ශක්තිමත් පදනමක් යටතේ ගෙන යන්නට පුළුවන් අවශ්‍ය පසුබිම අපි සකස් කරලා තිබෙනවා. ඉතින් මේව කරනකොට දැන් පේනවා ටිකක් නලියනවා, ටිකක් අමාරුයි තමුන්නාන්සෙලාට. හරියට භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ අද දඟලන තත්ත්වයට පත් වෙලා තියෙනවා. පෞගිය දවසේ දැන් අරගෙන තියෙන්නේ මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මම දැක්ක ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් කිව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රට බෙදෙනවලු. මම කිව්වා අභියෝගයක්, එන්න අපිත් එක්ක විවාද කරන්න. මන්ත්‍රීතුමාට කියනවා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට රට බෙදෙනවයි කියලා කියනවනම් ඕන වෙලාවක ඕන වේදිකාවක ඕන මාධ්‍යයක අපි ලෑස්තිය තුමත් එක්ක විවාද කරන්න. බොරුවට නිකම් පාළු ගෙවල්වල වළං විදින්න වගේ කවුරුවත් නැති තැන පන්සල්වල කෝවිල්වල හතරමං හන්දිවල තොහම් පළවල්වල මේව ප්‍රකාශ කළා. අද ඉතාමත්ම මං හිතනවා තමුන්නාන්සේලාගේ නායකයා ඉතාමත්ම පහත් තත්ත්වයට අද දාලා තියෙන තමුන්නාන්සේලාමයි. බලන්න කොච්චර ලැජ්ජ නැති වැරද්ද. එනිසා අපිට අවශ්‍ය වෙනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන බොහෝ දේවල් තිබෙනවා. අපි බලාපොරොත්තුනේ මේ රටේ යහපාලන ආණ්ඩුවක්. අද කතා කරාට මෙතුමල්ල කියනවා මෙතුමල්ලා ඇතුළට ගත්තලු අධිකරණ නියෝග කඩනකොට මේ රටේ නීතිය මේ මං හිතනවා නීතිඥෙක් වෙච්ච නාමල් රාජපක්ෂටත් එකයි, එහෙම නැත්නම් අර කුඩු විකුණපු පහුගිය දවස්වල අල්ලපු අයටත් එකයි නීතිය. මතක තියාගන්න ඕන එතුමල්ල කරනකොට ඒ නීතිය බලන්න කොච්චර ලැජ්ජ නැති වැඩක්ද කියලා. මහලොකුවට වැඩ කරනකොට උද්ඝෝෂණ කරනකොට එකට ගිහිල්ලා මහලොක්ක වගේ මහ දැවන්ත උද්ඝෝෂණ කරනවා. ඇතුළට ගිහිල් එනකොට එකෙක් දෙන්නෙක් මෙහාට ඇතුළට ගන්නවා නීතිංචට අනිත් කට්ටිය ඔක්කොම ඇතුලේ. මම නම් ඒකෙන් මැරෙනවා. මම දේශ ප්‍රේමිත්‍යයක් තිබෙනවනම් මහලොකුවට ප්‍රේමිත්‍ය ගැන කතා කරා ඉස්සෙල්ලා ඒ දේශ ප්‍රේමිත්‍ය නාමල් රාජපක්ෂ මහත්තයගේ ඉගෙන ගන්න කියලා මම කියනවා. වැඩක් කරදුනාට පස්සේ අනේ අහිංසකාර ප්‍රසන්න රණවීරත් අර කට ගහලා මැත ගහලා අහිංසකයාර තව 32ක් එක ඇතුළේ ඉන්නවා. ඕ කැලණී නම් ගිහිල්ලා අද හම්බන්තොට නැතුව අර මහින්ද රාජපක්ෂ මහත්තය කියපු එක අපිට පිළිගන්න වෙනවා. එතුමා පාදේශ සභා මන්ත්‍රීවරයෙක් අද හොයාගන්න බැරි නිසා එතුමා කිව්වා එතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකට එකතු වෙලා සම්මිත්නත් එක්ක. හැබැයි මෙතුමල්ලගේ ඉන්නේ කොහෙද ආනානේ කන ගම්පහින්. අනේ ඇමතුමා ලැජ්ජයි අද කැලණියෙන් ගෙනල්ලා තමයි උද්ඝෝෂණ කරන්න හම්බන්තොටට යන තත්ත්වෙට කොලොත් වෙලා ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකට වෙලා තිබෙනවා. ඒවා නිසාද ඉතාමත් පැහැදිලිව කියනවා මේ රටේ අපි මේ ආණ්ඩුව ගත්තේ නිකම් මේ න්‍යාය පත්‍රයක් හැටියට මේ ඒකාබද්ධ න්‍යාය පත්‍රයට නෙමෙයි අපි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. අපේ න්‍යාය පත්‍රය
අවසන් කරන්න
යාලා අපට උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ. ඒ උපදෙස් ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉන්නවා. තව විනාඩියක් දෙන්න ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඔබතුමා කවදාවත් විනාඩියක් මට දෙන්න අද දෙන්න විනාඩියක්.
විනාඩි දෙකක් දීලා තියෙනවා.
මම අවසාන වශයෙන් කියනවා මේ වගේ ඉතාමත්ම නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ බොරු කියලා ජනතාව පෙළගස්සලා ජනතාවට කොකා පෙන්නලා ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ආණ්ඩු ගන්න තවදුරටත් ලෑස්ති වෙනවා නම් ඒක සීනියක්. දැන් ඒක පෝයක් ගිහිල්ලා ඊළඟ පෝය වෙනකම් වෙන්න තින්නේ නැති තුනෙන් දෙකක බලයක් අවුරුදු දෙකහමාරකට පස්සෙත් මේ පාර්ලිමේන්තුවට ස්ථාපිත කළා අපේ බලය අපේ ශක්තිය අපි පෙන්නුවා. ඒ නිසා අපි කියනවා ওই කයිවාරු ගැහුවට එක දෙනා එට අනිද්දා මං හිතනවා එළියට යනකොට තව දෙතුන් දෙනෙක් ඇතුළේ ඉන්නකොට අනේ කියයි අපි කරගනිපු අනේ අහෝ ආර් මට කියන්න තියෙන්නේ අනේ සකෝ බලලෝ කියන වචනේ තමයි මේකට පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මා ස්තුතිවන්ත වෙනවා. ආ ඒ නිසා වෙලාව නම් තව ඕන තරම් කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම කනගාටු වෙනවා මට හරි වැදගත් වරතට සංශෝධනෙට කතා කරන්න බැරි වුණා. ඒ අතරේ මම විශේෂයෙන්ම සඳහන් කරනවා මේ රටේ 2006 අංක 19 දන් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පිළිබඳව විශේෂයෙන්ම මම හිතනවා කාරණා කීපයක් අතරේ නීතිමය බාධක ඉවත් කරමින් නීතිමය ස්ථායිතාවය හා දේශීය හා ජාත්‍යන්තර වාණිජ කටයුතු සඳහා පහසුකම් සැපීම. අපි දන්නවා මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක මේ රටේ විශේෂයෙන්ම ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී ලෝකයේත් එක්ක අපි ඉදිරියට යන්නට ඕන. අපිට හුදකලා වෙන්න බෑ. ගිය ආණ්ඩු කාල නම් ලෝකයේත් එක්ක හුදකලා වෙලා හිටියේ මේ රට. මේ රටේ යන්න බෑ. අර පැත්තෙන් කිව්වා මොනවද විදුලි පුටුව ගේනවා කිව්වා, මේ පැත්තෙන් කිව්වා මොනවද ඩයස්පෝරාවේ කිව්වා. ඒ කිසි ප්‍රශ්නයක් අපට නැහැ. ඔය සියල්ල අපි වෙනස් කරලා තියෙන්නේ ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභිමානවත් විදියට ජනාධිපතිතුමා ගිහිල්ලා තුන්වරක් ඒ රට විශේෂයෙන්ම ඒ සැසිවාර ආමන්ත්‍රණය කරා. ලෝකේ ඕන රටකට යන්න පුළුවන්. ඉස්සර ඕස්ට්‍රේලියාවට යන්න තහනම් නායකයොන්ට, කැනඩාවට යන්න බෑ. අඩුතරමින් නායකයෝ නෙමෙයි මේට මිනිහෙකුට තමන්ගේ නෑදෑවත් බලන්න යන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ. කළු පැල්ලමකින් වහලා තිබුණේ, සංචාරකින් ආවේ නෑ. ඒව ඉතාමත්ම දරුණු තත්ත්වයක පැවතුනේ. ඒ නිසා අද අපි සතුටු වෙනවා සංචාරකින් මිලියන 2.5කට ආසන්න ප්‍රමාණයක් එනකොට ලෝකේ ඇමරිකා එක්සත් ජනපදය එක්කම කැනඩාව, ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් යුරෝපා හවුල මත්ස්‍ය තහනම ඉවත් කළා. මෙතුමල්ල කියන මම හිතුවේ අනාගත ධීවර ඇමති අපේ කාංචන විජේසේකර මහත්මයා මේ කතා කරේ අර මේ කතා කරන්න ගත්ත මේ ඩිජිටල් කරණයෙන් අඩු ගානේ මාළු අල්ලන එකවත් කියලා දෙයිද කියලා. මොකද තව ඉදිරියට ඒකවත් නෙමෙයි කිව්වේ වෙන මොකක් දෙකක්. ඒ නිසා අපිට තියෙනවා දේවල් හිතන්න. ඔබතුමාලට තව ගොඩක් කල් තියෙන නිසා මේවා හිතලා ඔක තව අවුරුදු 15ක් 20ක් එතකොට හොඳ වයස අයිසට ගිහිල්ලා තියෙයි. එතකොට පුළුවන් මේවා ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙලක් දැම්ම සාකච්ඡා කරන්න. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේකෙදී අපි සඳහන් කරන්න ඕන ඒ වගේ නීතිමය බාධාවන් තිබෙන දේවල් අපි දන්නවාද නොඑක් විදිහේ හොරකම් සිද්ධ වෙනවා වංචා සිද්ධ වෙනවා විශේෂයෙන්ම වෙනත් රටවල් එක්ක මේ රටවල් වල ඉන චූදිතය වෙන්න පුළුවන් ඒ රටවල් වල ඉන්න චූදිතය වෙන්න පුළුවන් මේ හුවමාරු කිරීමේදී ඒ වගේම සාක්ෂි ගැනීමේදී විවිධ කටයුතු කිරීමේදී මේ තාක්ෂණය අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් තිබෙනවා අද තාක්ෂණය පාවිච්චි කරන්න අවශ්‍ය දෙයට නෙමෙයි අපි නොඑක් විදිහේ අසභ්‍ය දේවල් වලට අද පාවිච්චි කරන තාක්ෂණය ඉතාමත් මැනවින් ඒ අවශ්‍යතා ඉෂ්ට කරන්න අපිට පුළුවන් කමක් තිබෙනවා ඒ විතරක් නෙමෙයි අපි දන්නවා විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික කටයුතු වාණිජ්‍ය පිළිගත හැකි වැඩපිළිවෙලකට යන්නට පුළුවන් පෝරම පිරවීමේදී ඊමේල් පාවිච්චි කිරීමේදී ඒ වගේම වෙනත් කටයුතු වලදී කිසිම කරදරයක් නැතුව ඒ සියලු තොරතුරු අපට ඒවට කවලා ඒ තුලින් ඒ හුවමාරු නැත්තම් මේ sannivedanaya ඉතාමත් පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් තිබෙනවා එතෙක්
හොඳයි
ඒ වගේම රාජ්‍ය සේවා සැපයීම් වලදී පිළිගත හැකි පූර්ණ භාවිතය යනාදී ඉලෙක්ට්‍රොනික sannivedana ක්‍රමයේද මගින් කාර්යක්ෂමතාව ඉහළ නැමීම පුළුවන් කාර්යක්ෂම මේ කටයුතු කරන්න පුළුවන් දවස් ගානකින් මාස ගානකින් යන එක තප්පර කීපයකින් ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න
අවසන් කරන්න
එහෙම දෙයක් තමයි අද මේ ක්‍රමයේ තුලින් අපි හඳුන්වලා දෙන්නේ වර්තමාන මේ රට තුල මේ දිවයින තුල මේ කටයුතු කිරීමට ඒ නිසා මේ ගමනට අපි ශක්තිය දෙන්න අපි ලෑස්ති ගරු අමාත්‍යතුමා රෙන් ෆර්නාන්ඩෝ මැතිතුමා ලොකු පරිශ්‍රමයක් තරලා මෙවන් වූ ඉතාමත් වැදගත් පනතකට සංශෝධන ගෙනල්ලා ඒ තුලින් මේ රටේ නැවත වරක් මේ ඉලෙක්ට්‍රොනික සහ ඩිජිටල් කරණය පිළිබඳව විශේෂයෙන්ම අවශ්‍ය ඒ අනපනත් ගෙනල්ලා ඒ තුලින් මේ රටේ නවෝදයක් උදා කළා මේ රටේ සංවර්ධනයට අධ්‍යාපනයට ඒ වගේම සියලු කටයුතු වලට ශක්තියක් ලබා දෙන්නට හැකි වෙයි කියලා ප්‍රාර්ථනා කරමි මගේ කතාව සංකෝණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි
ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා
බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම කියන්න ඕන අපේ විජේපාල හෙට්ටිආරච්චි ගරු මන්ත්‍රීතුමා කතා කරද්දි මට නිකන් හිතුණා අර ගමේ තියෙනවා මේ මගේ කලිසම ඌ ඇඳගෙන උගේ වගේ යනවා කියලා.
ඒක හරියට කියන්නේ ඒක නෑ මම කියන්නේ
හරියට. ඔව්. එහෙම තමයි ගමේ තියෙන්නේ. ඒ නිසා මේ ඔබතුමාගේ පන්තිය දැන් ඇති. ඔබතුමාගේ පන්තිය ඔබතුමා තියාගන්න. ඒ නිසා මේක තමයි දැන් මේ ක්‍රමේ. දැන් ගයන්ත ඇමතිතුමා දෙනවා විනාඩි 5ක් විජේපාල ඕන්නම් තව කතා. ඔය කතාව තමයි හැමදාම හම්බෙන්නේ. කතාව තමයි. ඇමතිකන් ඒව මෙව හම්බෙන්නේ නෑ. ඒ නිසා මට කියන්න ඕමනාව තිබුණේ නියෝජ්‍ය කතානායකතුමනි මේ ක්‍රමවේද සියල්ල පහුගිය ආණ්ඩුව ගෙනාපු වැඩපිළිවෙළමයි. මේකට නීතිය හදාගන්න විතරක් මෙතුමන්ලට ගියා අවුරුදු දෙකමාරක්. ඒක තමයි කියන්න තියෙන්නේ. නීතිය හදාගන්න. දැන් ප්‍රාදේශ සභාවකට SMS එකක් යවලා තමුන්ගේ ගමේ තියෙන විදුලි පහන ඒ මේ පිච්චිලා තියෙනවනම් ඒක අලුත් වැඩියා කරගන්න ක්‍රමවේදයක් ප්‍රාදේශ සභාවේ තොරතුරු තාක්ෂණ නිලධාරියෙක්ව පත් කළ ක්‍රමයක් හදලා තිබුණා. නියම ව්‍යාපෘතියක් තිබුණා. ඒකට ලෝක බැංකුව ආධාර ලැබුණා. මේ දැන් මේකට නීතිය හදනවා තාම. එහෙම වැඩසටහන් ප්‍රාදේශ සභා 100ක් පමණ තෝරගෙන මේ රටේ ක්‍රියාත්මක වුණා. අද ඒක අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තොරතුරු තාක්ෂණය ගෙනාවේ මේ 2005 මහින්ද ජනාධිපතිතුමා බලයට අරගද්දී රජයේ බලයට අරගද්දී අපි පාවිච්චි කරේ දුරකථන ලක්ෂයයි දෙකයි. අද මිලියන 25කට වැඩිය දුරකථන තියෙනවා රටේ. ඒ සංවර්ධනේ ඒ දියුණුව ගෙනාවේ ඒ පහුගිය ආණ්ඩුව. ඉතින් ඒ නිසා මේ යන්නේ කොයිද මල්ලේ පොල් කියලා එක එක්කෙනාට චෝදනා කර කර එතුමා ගියෙත් පොලේ තමයි. ඒක තමයි කියන්න තියෙන්නේ. එතුමා ගියෙත් පොලේ. හැබැයි ඉතින් අද මෙතුමල්ලට පොලේ නෙමෙයි කොහෙ ගියත් පොල් බෑවක්වත් ගන්න බැරි තත්ත්වෙ මෙතුමල්ල මේ ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියනවා පැහැදිලිවම අපි ඊ නැනසල මේ ඩිජිටල් තාක්ෂණ මේ අමාත්‍යංශ තිබුණට පහුගිය වකවානුවේ අපි දැක්කා මිලියන 450ක් වෙන් කරද්දී මිලියන 100කවත් මේ අමාත්‍යංශ වැඩ කරලා නැහැ. දැන් හරින් ප්‍රනාන්දු ඇමතිතුමාලා බලයට එන වෙලාවේ කතා කරේ කොහමද? බලය ගන්න ඉස්සලා මැතිවරණ වේදිකාවේ මේ රට අනිත් පැත්තට හරවන්නම් දූෂණේ නැති කරන්නම් භීෂණේ නැති කරන්නම් ප්‍රජාතන්ත්‍රවාදී ඇති කරන්නම් අද ජාතික පුවත්පත් හැමදාම උදේ පාන්දර ගත්තාම බැඳුම් කර හොරා මිසක් පුවත්පත් වල වෙන බලන්න දෙයක් නැහැ. ජාත්‍යන්තරේ අද රටේ තියෙන මහ බැංකුව මංකොල්ල කාපුවාම ජාත්‍යන්තරයටත් ගිහිල්ලා මේ වලින් දැන් උත්සාහ කරන්න ඕනේ මේ ඩිජිටල් තාක්ෂණය යොදාගෙන මේ ජාත්‍යන්තර හොරු ටික අල්ලන්න. වෙන දෙයක් කරන්න නෙමෙයි. ජාත්‍යන්තර හොරු ටික අල්ලන්න. දැන් පක්ෂ පීඨවල ජනවාරි 8 වෙනිදා බලය ගත්තු හංසයා පක්ෂේ සභාපති ලයිට් උත් අරන් තියෙන්නේ. විදුලියත් අරන් තියෙන්නේ හොරාට. ඒ පක්ෂ පීඨෙන් තමයි මේ රජයේ බලයට ආවේ. ඔය හංසයා පක්ෂ පීඨෙන් තමයි රජයේ බලයට ආවේ. ඈ කෝටි ගණන් බිලියන ගණන් අද හොරකම් කරන්නේ. අද දැන් යම් යම් අමාත්‍යංශවල දැන් මොකක් හරි අමාත්‍යංශයකට මුදලක් වෙන් වෙලා තියෙනවා නම් කීයක් හරි දැන් මෙතුමා අද කතා කරව මහ ලොකුවට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ට දුන්න ලැප්ටොප් එක ගන්න මේ අපිටද ලැප්ටොප් දෙනවා කිව්වේ අපේ අපිට දෙන ලැප්ටොප් එකද එහෙම නැත්නම් රටේම ඉන්න උසස් පෙළ ශිෂ්‍යයන්ට දෙන ලැප්ටොප් එකද වටින්නේ අද ඒක දීලා තියෙනවද ඒක හිතලා බලන්න ඉස්සෙල්ලා ඒවා සංකල්ප විතරයි ලක්ෂ මිලි ලක්ෂ ලක්ෂ පනස් දෙදහක් ලක්ෂ පනස් දෙදහක් මේකට වෙන් වෙද්දී මේව අරගන්න ඒකෙනුත් 26000ක් ගහනවා පත්තරේ තමයි තිබුණේ ඒකෙනුත් 26000ක් ගහනවා ඒ නිසා දරුවන්ට එන ටැබ් එක අද මග නතර වෙලා ඇයි පොඩි ගනුදෙනුවක් කෙරුවත් ආණ්ඩුවේ ඉන්න මේ මැති ඇමතිවරු කීයක් හරි මංකොල්ල කන්න යන්නේ අපිට තමයි දූෂිතය කියන්නේ අපේ හොරකම් තාම හොයාගත්තද හම්බ වුණාද අවුරුදු දෙකහමාරකට චෝදනා කර කර හිටියා ඒ නිසා ගරු මන්ත්‍රීතුමා කතා කරන්න ඉස්සෙල්ලා අර කතාවක් තියෙනවා උඩ බල්ල කෙල ගහගත්තොත් තමුන්ටම තමයි කියලා ඒ නිසා අපි දැන් නෙළුම් කුල්න ව්‍යාපෘතිය දැන් මග නැවත්තලා දැම්මා මේ තොරතුරු තාක්ෂණයේ රටට දියුණු කරන්නේ මධ්‍යස්ථානයක් විදියට තමයි නෙළුම් කුල්න පටන් ගත්තේ දැන් ඒක නෙළුම් පොහට්ටුව විදියට තියෙද්දී දැන් ඒක මලක් කරන්න හදනවා ඈ එහෙම නැත්නම් ඒක වෙනස් කරන්න හදනවා ඒකට තියෙන නංගන් වෙනස් කරන්න හදනවා ඉතින් මේ මොකද්ද මේ දැන් රූපවාහිනී සංස්ථාව ඩිජිටල් කරණය කරනවා කුවා කොහෙද ඩිජිටල් කරලා තියෙන්නේ ඒවට අපි මුදල් වෙන් කරලා තිබුණේ අපිට ජපාන් ආධාර ලැබිලා තිබුණා ඉතින් ඒ නිසා අපිට ඇහැට දකින්න පේන්නේ මේ ආණ්ඩුව රිවර්ස් එකට යනවා මේ ආණ්ඩුව රිවර්ස් එකට යනවා වෙන දෙයක් නෙමෙයි මෙතුමන්ලට කතා කරලා කියන්න පුළුවන් ආරකයි මේකයි අර දේ වුණා මේ දේ වුණා අපි කෙරුවේ හැමදාම නමුත් හිතලා බලන්න මේ රටට ඕන කරන තොරතුරු තාක්ෂණය මේ රටට ඕන කරන අධ්‍යාපනය දැන් බලන්න මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාර ගෙනාවේ එතකොට පළාත් සභා අධ්‍යාපන විෂයට තොරතුරු තාක්ෂණයේ ඇතුළත් කෙරුවේ මහින්ද රාජපක්ෂ යුගයේ ඒ ක්‍රමවේදයේ ඉදිරියට ගෙනියන්න විතරයි තිබුණේ අද දවසට බිලියන 2ක් ඕගොල්ලෝ ණය වෙනවා අද දවසට ඕගොල්ලෝ බිලියන 2ක් ණය වෙනවා මොනවටද ණය වෙන්නේ ඒ වලින් පාසල් හැදෙනවද තොරතුරු තාක්ෂණ විද්‍යාගාරවලට අවශ්‍ය කරන උපකරණ ගැනෙනවද එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයේ දියුණු කරන්න වැඩසටහන් කරනවද දැන් මම පහුගිය දවස්වල බදුල්ලේ ගියා බදුල්ලේ ගිය වෙලාවේ හරින් මහත්තයාගේ නම මතක් කරපුවාම අම්මා මතක් කරනවා එහෙම තත්ත්වෙටපත් වෙලා තියෙන. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එතුමා වලල්ලක් අතේ දාගෙන ඇවිල්ලා වලලු ගොඩක් විසිකරවලු ස්ටේජ් එකේ ඉඳගෙන. අහුවෙන හැමෝටම රස්සාවක් කිව්වලු. ඒ වලල්ලක් අහුලගත්තු හැමෝම රස්සාවක් කිව්වලු. අද වලලුව ටික අරගෙන එතුමා ළඟට එද්දි අද එතුමාට දෙන්න රස්සාවක් නැහැ. අද බදුල්ලේ තත්ත්වය ඕකයි. අද ගාල්ලේ ඔබ තමුන්නාන්සලගේ ආසනවල තත්ත්වය ඕකයි. ලක්ෂ 10ක්. ලක්ෂ 10ක්. අද ලක්ෂ 10ක් රැකියා දෙන්න ආවේ. අද ලක්ෂ 10ක් රැකියා දෙන්න ඔබ ආපු ඔබ තමුන්නාන්සේලා සභාපතිවරයෙකුට යට වෙලා ඉන්නවා සභාපතිවරයෙකුට යට වෙලා ඉන්නවා මේක තමයි ඔබ තමුන්නාන්සේලාගේ දෛවේ එනිසා ඔබ තමුන්නාන්සේලා බලය ගත්තේ ක්‍රියාත්මක කරන්න නමුත් ඔබ තමුන්නාන්සේලාට බලයක් දීලා නැහැ එනිසා රාජ්‍ය සම්පත් විකුණන්න ඔබ තමුන්නාන්සේලාට අයිතියක් නැහැ එනිසා අද උතුරට ජනාධිපතිවරයා යද්දී අද උතුරේ ඉන්න දෙමළ සංධාන මන්ත්‍රීවරු මග හරස් කරනවා අද ඒවට ගැටලු නැ නමුත් රාජ්‍ය සම්පත් විකුණනවට විරුද්ධව අපි පාරට බැස්සාම අපිව අල්ලගෙන ගිහිලා කුදලගෙන ගිහිලා හිරේ දානවා හිරේ දානවා හිරේ දානවා
කාලය අවසන් තුමා
ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ 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 ක්‍රමයට මේ ඔබ තමුන්නාන්සලට පාලනය කරන්න බෑ මේක ඒ නිසා මේ තොරතුරු තාක්ෂණයේ මේ නීති රීති මේට කලින් ගේන්න තිබුණු අනපනත් මේට කලින් මේවා ක්‍රියාත්මක කළා නම් අද වෙද්දි වර්ධනයක් ලබා ගන්න තිබුණා හැබැයි හම් වෙන සොච්චමත් සාක්කුවේ දා ගන්න නම් මැති අමතර උත්සාහ කරන්නේ මේක නිෂ්ප්‍රභ වෙනවා කියමින් අවස්ථාව ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් මන් ඉහෙලෙනවා.
දයි පාර්ලිමේන්තුව ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සංශෝධන පත දෙවෙනි වර කීවීම සභාව එකඟද? කාර්ක සභා අවස්ථාවට පරිවර්තන වේ.
ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සංශෝධන පාත් කිරුපත පළවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
දෙවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
තුන්වෙනි වගන්තිය සභාවකංගද?
අයි.
හතරවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
පස්වෙනි වගන්තිය සභාවකංගද?
අයි.
හයවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
හත්වෙනි වගන්තිය සභාවකංගද?
අයි.
අටවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
නවවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
දහවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
එකොළොස්වෙනි වගන්තිය සභාවකංගද?
අයි.
දොළොස්වෙනි වගන්තිය සභාවකංගද?
අයි.
දහතුන්වෙනි වගන්තිය සභාවකංගද?
අයි.
දහහතරවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
පහළොස්වෙනි වගන්තිය සභාවකංගද?
අයි.
දහසවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
දහහත්වෙනි වගන්තිය සභාවකංගද?
අයි.
දහඅටවෙනි වගන්තිය සභාවකංගද?
අයි.
ප්‍රඥාප්ති වගන්තිය සභාවකංගද?
අයි.
නාමයේ සභාවකංගද?
අයි.
පාර්ලිමේන්තුව යළි රැස්වෙයි. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන බව දන්වනු කැමැත්තෙමි. ගරු ඇමතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කියවිය යුතුයි මම යෝජනා කරනවා.
ගරු සභාවකංගද?
අයි.
දයි. සේනම් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ප්‍රධාන කරුණු වල දෙවැනි අංකය පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
අයි මූ අයිටම් නම්බර් 2 සර්.
සභාවකංගද?
අයි.
තයි.